ඒ විදිහටම ඒ කියන්නේ අභ්‍යන්තරයේ කියනකොට මෙතන ගන්න පුළුවන්ද අපි දැන් හදන්නේ අර චප්පානක සූත්‍රය වගේ මේ පස් දෙනාම අල්ලලා එක කණුවක ගැට ගහන්න ඇස කය නාසය දිවකය කියන එක එකතැනක ගැට ගහන වගේ සිත එකඟතර ගැනීමක් යන වෑයම් කිරීමක් කරන්නේ ඒ වෙලාවට මුතන එන්න පුළුවන් මේ අභ්‍යන්තරයේ කියලා ගන්න පුළුවන්ද මනස වැඩ කරනවා ඒ කියන්නේ කෙලෙස් එන ඒවා දැතගෙන පරීක්ෂා කිරීමක් සිදු වෙන්නත් පුළුවන් ඒ වගේම උදය වැය මේ හුස්ම කයේ උදය වැය දැකීමකුත් සිදු වෙනවා එහෙම දෙයක් අපි අන්තර කියන්නේ කියලා මට මේ මතයක් ඇති වෙනවා ඉතින් මම
බැස ගැනීමයි ඒවා ගැන තියෙන කෙලෙස් පැවැත්ම ගැන මෙනෙහි කිරීමයි ඒ මෙනෙහි කිරීම තුළින් තමන් තුළ දැක්කහම ඒකට උදේ වැයෙනවර වර මහත්මී කිව්වා වගේ එතකොට ඒ උදේ වැය බැලීමෙන් එතකොට පිටත් තියෙන්නේ බාහිරව තියෙන්නේ ඒ විදිහට මෙනෙහි කිරීමයි ඒ තුළින් ආනාපාන සතිය තුළ බැඳීමයි කියලා තේරුම් ගත්තා ඒක හරි හැදි නම් තේරුම් ගන්න තේරුම් ගන්න
හොඳයි මම හිතන්නේ කොග්ගලගේ මහත්මයාට යොමුවෙන් අපිට දැන් ගොඩක් ප්‍රශ්න ආපු නිසා අමතක වෙන්න කලින් අපි පොඩ්ඩක් ඒක විසඳගෙන ඉදිරියට යමු කියලා යෝජනා කරනවා පොද්දලිගේ මහත්මයා. තේරුවන් සරණයි.
ඔව් හොඳයි මේ බොහොම වැදගත් අදහස් ඉතින් මේකට මතු වෙනවා. අපේ අර මහත්මෙක් මතක කළා අපිට නිතරම අහන්න ලැබෙන්නේ අර තමාගේයයි සලකන ශරීරය අනුන්ගේයයි සලකන ශරීරය ඔය විදිහට තමයි මේ අජ්ජත්ත බහිත්ත ගැන අහන්න ලැබෙන්නේ. අපි ඒ අදහසත් හිතේ තියාගමු. හැබැයි මට එන මූලික ගැටලුව තමයි දැන් මේ විදිහට බලන්න ගියාම ඔය අජ්ජත්ත බහිත්ත එකට බලන්නේ කොහොමද කියලා ඔය ශරීර දෙකක් එකසරේ බලන්නේ කොහොමද කියන ගැටලුවක් ටිකක් මතුවෙනවා. ඉතින් මේ දැන් භාගිකක අදහස් මතුවන හින්දා බොහොම හොඳයි අපිට එන වෙනම කතා කරන්න පුළුවන් නම් මම මේක හිතන්න තව පැත්තකුත් පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. එකක් තමයි මේ අපි අමතක කරන්න හොඳ නෑ දැන් මේ හැම එකේම තියෙනවා ලෝකෙට අයිති දකින මට්ටමකුත් තියෙනවා ලෝකෝත්තර දර්ශනය තුල දකින දැක්මකුත් තියෙනවා ඒක අර ප්‍රඥා මට්ටම් වලදී වෙනස් වෙනවා. එතකොට අපි කලිනුත් කතා කරලා තියෙනවා ලෝකෙට අයිති දැක්මේදී අපි මේ ලෝකේ තියෙන රූප පිළි අරගෙන ඒව මත ඉඳන් තමයි මේ දෙය කරන්නේ. ඒකට තව විදිහකට පූර්ව ප්‍රතිපදාව කියලත් කියනවා. ලෝකෝත්තර දර්ශනයේදී ඊට වඩා අර වෙනස් පැත්තකින් අපි දැන් රූපයක් නම් මේ රූපේ සමුදයක් බලනවා අත්ංගමයක් බලනවා කියලා. ඒ කියන්නේ රූපේ තියෙනවා කියන මට්ටමකින් නෙමෙයි. රූපයක් තියෙනා නම් ඒක හටගත්තේ ඇයි මොන හේතු නිසාද? මේ හේතු යදුන් නැත්නම් ওই රූපේ පිහිටන්න පුළුවන්ද? අර පටිච්ච සමුප්පාදෙත් මතක් කරගන්න ඉමස්මින් සති ඉදං හෝති කියන එකයි ඉමස්මින් අසති ඉදං නහෝති කියනන්නේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයි. ඒකත් දාලා චතුරාර්ය සත්‍යයටත් අදාළව තමයි ලෝකෝත්තර දර්ශනය දියන්නේ. ලෝකෙට අයිති මට්ටමින් තමයි අපි පටන් ගන්නෙ. ඒක තමයි මම අර ඉස්සෙල්ලා මතක් කළේ මේ ධර්මයේ දේශනා කරන්නේ ලෝකෙට අයිති අයට මේ පෘථග්ජන පුද්ගලයන්ට ඒ තමන් ඉන්න දෘෂ්ටි වලින් මිදිලා ඇත්ත ඇති හැටි දකින්න මාර්ගයක් විදිහට තමයි මේ කායानुපස්සනාව තියෙන්නේ. එතකොට කායानुපස්සනාව දැන් සතර සතිපට්ඨානෙ තියෙන්නේ නිවන පිණිස. ඒකෙන් කායानुපස්සනාව තියෙන්නේ රූපය පිරිසිඳ දැකීම පිණිස. එතකොට ඔකේ තේරුම් ගන්න දැන් සාමාන්‍ය පුද්ගලයා රූප බෙදෙන විදි තියෙනවා. ඒකක් තමයි අජ්ජත් රූප බහිද්ද රූප. දැන් ඒක අර ආයතන ගැනතර මහත්මයම කියනකොට මට සිහි වුණා අපි එතනත් ওই වචන දෙක යෙදෙනවනේ. අජ්ජත් ආයතන බහිද්ද ආයතන කියන. රජ්‍යත් ආයතන කියනකොට අපි ඇස කන නාසය දිව ශරීරය දානවා නැත්නම් මනසත් එක්ක දානවා මේ ශරීරයට අයිති ටික. බහිද්ද කියනකොට ඒවට අරමුණු වෙන ඒවා සාමාන්‍යයෙන් ඒවයින් පිටත දේවල් විදිහට නිරූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියනකොට. එතකොට ඒ ශරීරයට අයිති දේවල් නේ. එතකොට එතනත් වෙනවා අදහසක් ශරීරයට අයිති දේවල් වලට අජ්‍යත්ත කියනා නේද? ඒකෙන් බාහිර දේවල් වලට දැන් මේ මට්ටමෙන් ගන්නකොට මුළු සේරම පණ ඇති පණ නැති සේරම බාහිර දේවල් අයිති වෙනා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ. ඒ පැත්තෙන් බලනකොට බහිද්ද කියනකොට අර ඉස්සෙල්ලා මතු කරපු අදහස නේ. සමයෙන් වැහුණ මේ ශරීරය අජ්‍යත්තයි එතනින් බාහිර සේරම මුළු විශ්වයට යනකම්ම බහිද්දයි කියන එක දැන් ලෝකේ පිළිගත්තු සත්‍යයක් ඕක. ඒකට ලෝකේ පිළිගත්තු සත්‍යය ඇත්ත ඇති හැටිම වෙන්න ඕනේ නැහැ. හැබැයි සාමාන්‍ය කෙනා පටන් ගන්නකොට ඉන්නේ ওই தත්ත්වය. ඒතකොට අපි මේ පටන් ගන්න තැන ඉඳන් තමයි ටික ටික ඉස්සරහට යන්න ඕනේ. එහෙම මේ පිළිවෙලකට තියෙන මාර්ගයක්. ඒතකොට පූර්ව ප්‍රතිපදාවේදී ලෝකෙට අයිති මට්ටමේ තියෙන ඒවා මෙනෙහි කරලා ලෝකෙට අයිතිව තියෙන විශිෂ්ට ඥාන ඇති කරගන්නවා. ඊළඟට ලෝකෝත්තර දර්ශනයේ දහමක් අහලා ඒ තුලින් සම්මා දිට්ඨිය තුලින් ලෝකයේ ඉක්මවා යන දැක්මකට යනවා. ඉතින් මම මේ කායන පස්සනාව දකින්නේ ඔය දෙකටම උදව් වෙන එකක් විදිහට. ඒකෙදි අපිට අර ලෝකෙට අයිති මට්ටමේදී කතා කරනකොට ඔය පැටලිටි සහගත තැන් ගොඩක් එන්න පුළුවන්. විශේෂයෙන් දැන් අජ්ජත්තයි බහිද්දයි වෙන වෙනම කොච්චර කතා කළා. ඕ හරි ඔය විදිහට අජ්ජත්ත බහිද්ද බෙදුවහම දැන් ඔය දෙක එකට බලන්නේ කොහමද? අජ්ජත්ත බහිද්දාවා කායේ කායනුකස්සී විහෙරති කියන එකට දෙන උත්තරේ මොකද්ද කියන එකේදී පොඩ්ඩක් මේ පැටලුම් සහගත වෙනවා. හැබැයි ලෝකෝත්තර දර්ශනයේදී ඔක්කොම පැහැදිලි වෙන මට්ටමක් තියෙනවා. දැන් මේ අන්තිමට අපේ මහත්මයා මතක් කළා අර ස්කන්ධ ධාතු ආයතන විදිහට බලන්න කියනවා නේද? අන්න ඕක ඉන්නේ ලෝකෝත්තර දර්ශනයේ. ඒක මම ටිකක් පැහැදිලි කරන්න උත්සාහ කරන්නම් අපේ දැන් කාල වේලාවක් නැති හින්දා මම මේ හිතන්න දේවල් ටිකක් දෙන්නම්. අපි දැන් රූපයක් තියෙන එකකින් තමයි අපි ඒක ගැන මෙනෙහි කරන්න නැත්නම් අනුපස්සනා කරන්න පටන් ගන්න. ඒක තමන්ගේ ශරීරය වෙන්න පුළුවන්, හුස්ම වෙන්න පුළුවන් රූපයක් කියලා බාර ගන්න. එතකොට ඒක තමන්ගේ කියලා හිතන හරි අපේ ශරීරයට අයිති කියලා හිතන හරි ඒ මට්ටම ලෝකෙට අයිති මට්ටමේදී අජ්ජත්ත කියන්න පුළුවන්. ඊළඟට ඒ වයින් බාහිර ඕනම රූපයක් අපිට බහිද්ද ගොඩට දාන්න පුළුවන්. ඉතින් මෙතන ඔය දෙක ගැනම මෙනෙහි කරන්න වෙනවා. ඇයි මෙනෙහි කරන්න වෙන්නේ? ඔය දෙකේම අපි මුලා වෙලා තියෙනවා. ඒතර මුලා වෙලා තියෙන දෙක ඇත්ත ඇති හැටි දකින්න අනුපස්සනාවක් තමයි මේ තියෙන්නේ. අපි ඔක චතුරාර්ය සත්‍ය පැත්තෙන් ගත්තොත් දැන් අජ්ජත් රූපය කිව්වත් ඒක අපි බාර අරන්නම් පිළි අරන්නම් රූප උපාදානස්කන්ධයට අයිති. බහිද්ද රූපයක් කිව්වත් බාහිරව තියෙන ඕනම රූපයක් අපි උපාදාන කරලා නම් ඒක රූප උපාදානස්කන්ධයට අයිති. රූප උපාදානස්කන්ධය කියනකොට නුවණක් එන්න ඕන මේ කියන්නේ දුක ගැන. රූප උපාදානස්කන්ධය කියන්නේ දුක. සංකීර්තන පංච උපාදානස්කන්ධ දුක්ඛයකේ දැන් මේ රූප කොටස ගැනනේ අපි කාණුකස්සනායිදී කතා කරන්නේ. එතකොට මේක අජ්ජත් රූපයක් අපි බාර අරගෙන තිබුණත් උපාදාන කරලා තිබුණත් ඒක දුක. බාහිර රූපයක් උපාදාන කරලා තිබුණත් බාර අරන් තිබුණත් කියන්නේ දැඩිව පිළි අරන් ගැසගෙන තිබුණත් ඒකත් දුක. ඒකට මේ දුකෙන් මිදීමේ මාර්ගයක් විදිහට තමයි දැන් කායමකසනාව වඩන්න තියෙන්නේ. ඒකට අපි දැන් දුකට අහු වෙලා ඉන්නවා කියන එක අපිට පිළිගන්න වෙනවා. රූපයකට අහු වෙලා නම් රූපයක් අපි උපාදාන කරලා නම් ඒකට අන්න ඒකෙන් එහෙම වෙන්නේ රූපේ පිරිසිඳ දැකලා නැති හින්දා. රූපය පිරිසිඳ දැකීම තුළින් ඒ මුලාවෙන් මිදීමේ හැකියාවක් ඒ මාර්ගයකට තමයි අප යොමු කරන්නේ. ඉතින් එතෙන්දී අපි අවිට කලින් සාකච්ඡාවලත් අර රූපය ගැන බලන හැටි විස්තර කළා. රූපයේ අනිච්ච සංඥාව වඩන්නේ කොහොමද කියන එක මතක ඇති මං හිතන්නේ. දැන් තියෙන රූපේ වෙනස් වෙලා යනවා කියලා බලන එක ලෝකෙට අයිති පූර්ව ප්‍රතිපදාව. ආර්ය ප්‍රතිපදාවේදී එන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තං ගමෝ කියලා බලන්න ඕන මේකයි රූපේ මේක හටගත්තේ කොහොමද නැත්තම් සමුදේ මොකද්ද මේ සමුදේ යෙදුන් නැත්තම් ওই රූපය පිටින්න්නේ නේද කියන මට්ටමකින් අනිත්‍ය සංඥාව වඩන්න පුළුවන් මේ ආර්ය මාර්ගයේ හැටියට එතනත් මෙතෙන්ට සම්බන්ධ වෙනවා ඒකයි මම මතක් කළේ දැන් අපි මෙහෙම හිතන්න දැන් අපි බාහිර රූපයෙන් පටන් ගමු ඒ කියන්නේ මං ඉති බහිද්ධාවා කායකයන් පස්සේ විහෙරති කියන කතාවේදී තමන් ඔය බහිද්ද රූප කියන ඕන එකකින් පටන් ගන්න ශරීරයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් පොදුවේ පණ ඇති හෝ නැති හෝ මේ ශරීරයෙන් පිට ඕනම රූපයක් වෙන්න පුළුවන් ඔක බහිද්ද රූපේ එතකොට දැන් මේ බහිද්ද රූපය ගැන දැනගත්තේ කොහොමද? නැත්නම් එන්න පුළුවන් අපිට අර ස්කන්ධ ධාතු ආයතනවලදී ආයතන පැත්තෙන් ආයතන නැතුව අපිට රූපයක් ගැන දැනගන්න බෑ. එතකොට තමන් ඕනම රූපයක් ගැන බාහිර ශරීරයක් නම් ওই ශරීරේ තියනවා කියලා දැනගත්තේ කොහොමද? සමහර විට ඇහෙන් දැකලා වෙන්න පුළුවන් නැත්නම් අල්ලලා බලලා වෙන්න පුළුවන් ගඳකින් සුවඳකින් වෙන්න පුළුවන් රසකින් පුළුවන් ශබ්දයකින් වෙන්න පුළුවන් කවුරු හරි කතා කරනවා ඇහිලා ওই එළිය කෙනෙක් ඉන්නවා කියලා එතන ශරීරයක් තියනවා කියලා වෙන්න පුළුවන්. එතකොට ඒ කොහොම දැනගත්තත් ඔන්න දැන් බාහිර රූපයක් ගැන. දැන් අපිට මේ රූපේ ගැන බලන්න විදි කීපයක් තියෙනවා. එකක් බාහිරෙන්ම ඔකට හේතු හොයලා බලන්නත් පුළුවන්. අනිත් එක තමයි අපි ආයතන පැත්තෙන් බැලුවොත් අපි කොහොමද මේක බලන්නේ? දැන් ඇහෙන් දැකලා නම් දැනගෙන තියෙන්නේ. එතකොට මොන ආයතනද මෙතන උදව් වෙලා තියෙන්නේ? ඇසයි මන කියන ආයතන දෙක. චක්ක ආයතනයි මන ආයතනයි. එතකොට ඇහැට පුළුවන් මොකද්ද? වර්ණ සටහනක් අරන් දෙන්න. වර්ණ සටහනේ තියෙනවද රූපයක්? උතේර ගෝචර රූප ගැන කතා කළානේ. වර්ණ සංඥාවක් විතරයි එතන තියෙන්නේ. එතකොට වර්ණ සංඥාව කියන එක බාහිර රූපයක්ද? ඊළඟට ඒ කියන්නේ වර්ණ සංඥාව කියන එකේ ශරීරයක් තියෙනවද තව විදිහට කියුවොත්? එහෙම නැත්නම් ඔය වර්ණ සංඥාව ගැන මනසෙන් හිතනකොට නේද උහුම පේන්නේ නම් ශරීරයක් කියලා හිතන්නේ. එතකොට මේ හිතෙන් හදපු දෙයක් හිත දැනගත්තා. ඊළඟට අපේ ලෝකයට ඇති දෘෂ්ටි ගත වීම තුල තමයි ඔය දැනගත්තු ශරීරේ එළියේ තියනවා නැත්නම් සතර මහා ධාතුයෙන් දෙතිස් කුණුපෙන් මොනවායින් හරි හැදුන බාහිරව පවතින දෙයක් කියන මට්ටමට යන්නේ. දැන් මෙතන බැලුවොත් බහිද්ද රූපය ගැන මේ ආයතන විදිහට බැලුවොත් එතකොට ඇහැයි මනයි එකතු වෙනවා. එහෙන් වර්ණ සංඥාව අරන් දුන්නා. මනසෙන් ඒකට අදාළ රූපයක් මැව්වා. කියන්නේ හිතෙන් හදපු දේ හිතෙන් දැනගත්තා. තුන්වෙනි පියවර තමයි ඒ දැනගත්තු දේ එළියේ තියෙනවා කියලා විශ්වාස කළා. අනะ දැන් බහිද්ද රූපේ ගැන ටිකක් මෙනෙහි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට නේද අපි බහිද්ද රූපයක් ගැන දැනගත්තේ. ඕකම මේක ටිකක් පැහැදිලි වුණොත් Tamanට පුළුවන් ඊළඟට මේ මගේ මේ අභ්‍යන්තර ශරීරය ගැන දැනගත්තේ කොහොමද? අපි හිතමු දැන් Tamanගේ අත දිහා බැලුවහම මේ ඇහෙන් දැකලා නේද අත තියනා කියලා දැනගන්න. එහෙම නැත්නම් අපිට කකුලක හරි කොන්දේ හරි වේදනාවක් දැනිලා කොන්ද රිදෙනවා කියලා දැනගන්න. එතන බලන්න මේ එහෙම රිදීමක් දැනිලා නම් ඒක කාය ආයතනෙන් දීපු වේදනාවක්. ඒ පොට්ටබ්බ සංඥාවක්. සංඥාව කියන්නේ රූපයක් නෙවෙයි. සංඥාවට අදාළව මන ආයතනෙන් හිතනකොට තමයි ඒකට අදාළ රූපේ හිතෙන්නේ. ආ මේ රිදෙන්නේ මෙතන. ඊළඟට හිතට පේන එක ලේනස් නහරයට වලින් හැදිච්ච එකක් නෙමෙයි. ඒක අපි බාහිරින් තිබ්බට පස්සේ තමයි ශරීරේ කොටසක් වෙන්නේ. ඒ කියන්නේ හිතේ හදපු දෙයක් හිත දැනගත්තා කියන නුවණ එතන යෙදුම් නැත්තම් ඔන්න එළියේ තියෙන රූපේ බාරගත්තා. ඔය විදිහට මේ දෘෂ්ටිගත වීම මත නේද අපි මේ අජ්‍යත්ත ශරීරයක් බාර අරන් තියෙන්නේ කියන කරුණ ආයතන පැත්තෙන් බලන්න පුළුවන්. මේකම අපි අර හුස්මටත් ඕක කියන්න පුළුවන්. ඊට කලින් මම හිතන්නේ මේ දෙක ටිකක් තේරුම් අරන් ඉන්න ඕන. මේ මම දන්නේ මම කියපු ටික පැහැදිලිද කියලා. මම පැහැදිලි නැත්නම් ආයෙ අහන්න තව ටිකක් විස්තර කරන්න පුළුවන්. තෙරුවන් සරණ.
තෙරුවන් සරණ කොබගේ මහත්මයා මම හිතන්නේ ඔය අපේ කල්‍යාණ මිත්‍රයට පුළුවන් ඒ පිළිබඳව යම් ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ඔබලගේ මාත්මය උතුම කීවදී ධර්මස්තුලට පැහැදිලි වුණායි. දැන් දැන් මෙතනදී දැන් ඔබතුමා කිව්ව විදිහට මෙතන ආස්වාද ප්‍රසවාසයේ අපි ධර්ම ගෙදර ගත්තොත් අත්‍යන්ත බහිද්ධාව කියන දැන් දැන් එහෙමනම් අපි මේ බහිද්ධාව කියලා හිතාගෙන හිටියේ එහෙමනම් මේ ආස්වාසයේ මේ පිටින් එන ස්මරයල්ල ගැන. එතකොට දැන් ඒක අපිට අපිට කයට පොට්ටක් වශයෙන් ස්පර්ශ වශයෙන් දැනුණාට අපි ඒක ආස්වාසය කියලා දැනගත්තේ එහෙමනම් මනසේ මනසෙන් දැනගත්ත දේ. එතකොට මේ එතන මනසට ඇතුළේ සංඥාවක් පමණයි එහෙමනම් මේ ස්මරයල්ල සංඥාවක් කොමන එහෙම සංඥාව කියලා සාමාන්‍යයෙන් සංඥාව කියන්නේ පිළිබුවක් කියලා. එහෙමනම් ඒ සංඥාවෙන් දැනගත්ත දේ අපි ඉතනමයි බාහිරින් කියන දෙයක් කියලා. ඒ වශයෙන්ම එහෙමනම් අපි මෙතන බාහිර මෙතන බාහිර කියලා දැනගත්තේ අපි අර අවිද්‍යාව අපි නොදැනුත්කම නිසා අපි තියෙන ඒ කියන්නේ නෝන් නැති නිසා බාහිරෙන් දෙයක් තියෙනවා කියලා. එහෙමනම් අපි මේ වශයෙන් අජ්ජත්ත විදිහට ගන්න වෙන්නේ එහෙමනම් ඒ අපි දැනගත්ත සංඥාව මේ හිතෙන්ම ඇති කරගත්ත දේ කියන වගේ දෙයක්. අපිට දැන් ඒ විදිහට ගැඹුරින් මෙතන මෙහෙම හිතන එක සමාද වෙන්න කියලා එහෙමනම් ගතගන් වාසේ මේ මේ ආනාපාන සතිය මේ කායානුපස්සන කියලා කියන සාමාන්‍ය මේ කායද නම් එහෙමනම් ඒ ආයත මේකට ගැඹුරු වැඩි වෙනවා වගේ දෝ කියලා මට හිතුණා. මේ විදිහට හිතන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඒ තේරුම් ගන්න.
ඔව් තෙරුවන් සරණයි. මම ඒ අදහසට කිට්ටු වෙන්න තමයි මේ විස්තර කරගෙන ආවේ. එතෙන්ට එන්න ඕන. ආනාපාන සතිය දැන් හුස්ම කියන එකත් ඇත්තටම එළියේ තියෙන දෙයක්ද නැත්නම් අපි ආයතන වලින් දැනගත්තු දෙයක්ද? ඒකට හුස්ම කියලා දැනගන්න උදව් උනේ මොන ආයතනද? එතකොට ඒක ටිකක් හොයලා බලනකොට වෙයි මේ කාය ස්පර්ශයෙන් මොනවද ඌ දැනিলা තියෙන පොට්ටබ්බ සංඥාව. සංඥාවේ නෑ රූප, සංඥාව මිරිඟුවක් විතරයි. අපි දන්නා සංඥාව බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ මිරිඟුවට. ඒතර මිරිඟුවේ ඇත්ත ඇති හැටි නොදන්න කමටයි අපි රූප හදලා බාර ගන්නේ. දැන් මිරිඟුව පේනකොට වතුර තියනවා කියලා හිතලා ඒක තියනවාමයි කියලා බාරගන්නේ අපේ තියෙන මෝඩ කමට. ඒ කියන්නේ මිරිඟුව මිරිඟුව හැටියට නොදන්න කම. මේ විදිහට අපි ඔය සංඥාව ගන්න ඕන. ඉතින් මේ ඒක ඇත්තටම මේ හුස්ම ගැන කියන එක ගැඹුරුයි. ඒකයි මම මේ ටිකක් ඒක පැත්තකින් තියතිය. අනිත් පැත්තෙන් ඉන්නේ අපේ මේ ශරීරය ගැනයි, බාහිර ශරීර ගැනයි බලන එක ඊට වඩා තේරුම් ගන්න පහසුයි. එතකොට දැන් මම ඉස්සෙල්ලා කතා කළේ බාහිර ශරීරයක් හරි වෙන රූපයක් හරි මයික් එකක් ඕන් වෙලා එතකොට දැන් මේක අපි හුස්මට එමු අනිවාර්යෙන් එතෙන්ට එන්න ඕන. හැබැයි ඒක ටිකක් තේරුම් ගන්න අපහසුයිඳ මම අර ටිකක් ඊට එහා තියෙන අපි මේ සාමාන්‍ය රළු විදිහට රූප කියලා අපි පිළිගන්න ශරීර හරි වෙනත් දේවල් හරි ගස් ගල් ගෙවල් දොරවල් වෙන්නත් පුළුවන්. ඒවා අපිට දැනෙනවා වැඩි තේරුම් ගන්න පහසුයි. එතනින් පටන් අරන් මෙතෙන්ට આવොත් මේ කරුණ මීට වඩා පැහැදිලි වෙනවා. ඒකයි මම අර දැන් බාහිර රූපයක් ගැන කියනකොට අපේ ආයතනකින් දැකලම නේද අපි බාහිර රූපේ බාරගත්තේ. එතකොට මේ බාහිර රූපේ ගැන ඒ විදිහට සිහිය පිහිටන්න පුළුවන්. ඊළඟට අජ්ජත් රූපේ කියන තමන්ගේ ශරීරය කියන එකත් අන්තිමට බලනකොට මේ ආයතනයක් හරහම නේද දැනගෙන තියෙන්නේ. එතකොට ආයතනයක් හරහා දැනගන්නකොට අනිවාර්යෙන් කරුණු දෙකයි වෙන්නේ. අපේ මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන පහෙන් ඕනම එකකින් සංඥාවක් කරන් දෙනවා. ඕකට අනුව හිතනකොට හිතෙන් තමයි ඕකට අදාළ රූපේ මවලද. හිතෙන් හදපු රූපේ හිතෙන් දැනගන්නවා කියන සිහිය නොවන පිහිටිය නැත්තම් එතන අවිද්‍යාව මුලාව යෙදුනොත් අපි නෑ ওই දැනගත්තේ එළියේ තියෙන රූපයක් කියලා බාර ගන්න. එතකොට එළියේ තියෙන රූපේ දැන් පැහැදිලි වෙනවා ඇති බාහිර රූපයක්. ඒ කියන්නේ බාහිර ශරීරයක් වෙන්නත් පුළුවන්. අපේ අභ්‍යන්තර ශරීරය වෙන්නත් පුළුවන්. එතකොට ලෝකෙට අයිති මට්ටමේ මේක අජ්‍යත්ත බහිද්ද කියලා බෙදුවට ඔය දෙක ගැන අපිට වෙන වෙනම මෙනෙහි කරන්න පුළුවන්. ඔහොම මෙනෙහි කරගෙන යනකොට ඊළඟට නුවණක් එයි. මේ දෙකෙන් මේ කොයික හැදුවත් මේ එකම විදිහටනේ හදලා තියෙන්නේ. ආයතන මුලාවක් මෙතන යෙදුන හින්දා මේ මනසෙන් හදපු දේ එළියෙන් තියනවා කියලා විශ්වාස කරපු හින්දානේ ඔය අජ්‍යත්ත බහිද්ද දෙකටම අහුවෙන්නේ. ඔන්න දැන් පුළුවන් කමක් වෙනවා අජ්ජත්ත බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති මට්ටමකට එන්නත්. මම මේක මේ කය මුල් කරගෙන පැහැදිලි කළේ එකෙන් දකින්න ලේසි. ඕක ටිකක් පුරුදු කරාට පස්සේ මේක හුස්මටත් දකින්න පහසු වෙනවා. අර අපේ අරිමන්ත්‍ය කිව්වා වගේ සාමාන්‍ය කෙනෙකුට එකපාර මේක හුස්මෙන් දකින්න ටිකක් අපහසුයි. මේක ගැන සිහිය නුවණ හොඳට පිහිටලා ටිකක් විදර්ශනාවේ යෙදිලා එනකොට තමයි මේ ඒ සියුම් මට්ටම අල්ලන්න පුළුවන්. මම හිතන්නේ ඊට වඩා මේ අර ශරීර මට්ටමින් කිව්වොත් ඒක අපිට අර ග්‍රහණය කරන්න පහසුයි කියලා. මේ කියපු කරුණු පැහැදිලිද? නැත්තම් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කොක්ලික මහත්මයා. ඔබ කිව්ව කාරණා කියන්නේ අපිට ත්‍රිපිටකයේ යම්කිසි තැනකින් අපිට මේ බලන්න පුළුවන්ද? නැත්තම් ඔබ ඉස්සින් අදහස කැරිලා මේ ඉදිරිපත් කරේ
පැහැදිලිවම මේ ත්‍රිපිටකයට අදාළව. දැන් මේ කියපු ඒවා මම ඒකයි මගේ අර පරණ සාකච්ඡා එකතු කරලා මෙතෙන්ට ඒමක් මේ කරන්නේ. අපි කතා කරපු අනිච්ච සංඥා සූත්‍රය බැලුවොත්, මහා සලායතන සූත්‍රය බැලුවොත්, ඒ වගේ උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය බැලුවොත් මේ කියපු ටික තමයි මම මේ සමරයිස් කරලා මෙතෙන්ට ගත්තේ. ඇත්තටම ඊළඟට අපි අර තව රූපස්කන්ධය ගැන කතා කළා. මහා හත්තිපදෝපම සූත්‍රයේ රූපස්කන්ධය කියලා කියන්නේ මේ 11 ආකාරයට බෙදෙන එක නේද කියලා. එහෙම ඒ සේරගෙන ඒ ත්‍රිපිටකයට අදාළවමයි මේ කියන ටික. ඒ අපේ පරණ සාකච්ඡා බැලුවොත් වෙයි. එහෙම නැත්නම් මගේ මේ ළඟදී දාපු මගේ වෙබ්සයිට් එකේ ravi.harimaga.com එකේ මේවට අදාළ සාකච්ඡා පොත් තියනවා. එහෙම විස්තර අවශ්‍ය කෙනෙකුට කොතන හරි තැනක් මේක ත්‍රිපිටකේ නෑ කියලා හිතෙනවා නම් එතනින් අහන්න, මම ඒක පෙන්නන්නම්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. කොබලිනවා නේ මම සඳහන් කරේ අජ්ජත් බහිත්ත කියන කොටස. බලදාම යම් සමාන දෙයක් තියෙනවද අපිට තවත් වැඩි ඉස්සර ගන්න මේ කොටස?
ඒක මෙහෙමයි. දැන් ඒක මෙහෙමම කියලා එකට කියලා මේ මෙතන කියලා තියනවා කියලා නෙමෙයි. එතන තැන් වලින් අපි අර කට්ටියගේ අදහස් ඇහුවේ ඒකයි. මම කිව්වේ අර අජ්ජත්ත බහිද්ද වචනේ යෙදෙන තැන් ඕනනම් බලන්න පුළුවන්. ඒකේ මම උදාහරණයක් විදියට කිව්වේ අජ්ජත්ත ආයතන බහිද්ද ආයතන කියලා වෙන් කරන එක පැහැදිලිව විස්තර කරනවානේ. රජ්ජත්ත ආයතන කියලා විස්තර කරන්නේ මේ ශරීරයට අයිති ටික. ඇහැ කන නාසය දිව ශරීරය. ඒ වගේ බහිද්ද ආයතන කියනකොට ඒවට අරමුණු වෙන ඒවා, ඒවා අපි දන්නවා, අපි සාමාන්‍යයෙන් පිළිගන්නේ බාහිරව තියෙන ඒවා. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ඒවා කියනකොට මේ ශරීරයට අයිති දේවල් නෙමෙයිනේ, ශරීරෙන් බාහිරවනේ. එහෙනම් තමයි මම කිව්වේ අර මූලික මට්ටමේදී අපි රූප වෙන් කරනවා. මේවා අජ්ජත් රූප, මේවා බහිද්ද රූප. රූපස්කන්ධය බෙදෙන තැනත් එනවා අජ්ජත් රූප, බහිද්ද රූප 11 ආකාරයට බෙදෙන තැන. එතනත් ඒකේ පැහැදිලිව පෙන්නනවා මේ ශරීරයට අයිති ටික අජ්ජත්යි, එකෙන් බාහිර සියල්ලම බහිද්දයි කියලා. ඒ විදිහට සූත්‍ර වලින් ගන්න පුළුවන්. ඉතින් මේක එහෙම්මමයි කියන එක නෙමෙයි, මේක දලා අදහසක්. හැබැයි අපි දන්නවා ලෝකෙට අයිති මට්ටමේදී අපි අජ්ජත් බහිද්ද කියලා පිළිගන්නේ ওই ටික නේද? නැත්නම් විතර වෙනස් අදහසක් තියනවා නම් ඒ මට්ටමේ ඉඳනුත් කායනුපස්සනාව කරන්න පුළුවන්. එහෙම බැරි කමක් නැහැ. ඒක තමන් පිළිගන්න එකේ ඉඳන් පටන් අරන් කරගෙන යෑම. ඉතින් මෙතන මේ මම තව එකක් මතක් කරන්නම්. ඒකම දැන් කායනුපස්සනාවේ ප්‍රතිඵලය. මම මේ ටික කියන්න තමයි උත්සාහ කළේ. ඔය සතිපට්ඨාන සූත්‍රයේ අන්තිමට තියෙනවා නේද, නචකින්චි ලෝකේ උපාදීයති කියලා. ඔන්න ඔය මට්ටමට එනකන් කායනුපස්සනාව වඩන්න තියෙනවා. මොකද්ද මේ නචකින්චි ලෝකේ උපාදීයති කියන්නේ කියන. එතකොට අන්න ඒ දක්වා මේ රූපය ගැන බලන්න තියෙනවා. අජ්ජත් වේවා, බහිද්ද වේවා, ඔය එකක්වත් උපාදාන කරන්නේ නැති මට්ටමකට, එකක්වත් අල්ල ගන්න නැති මට්ටමකට එනකම්ම රූපය ගැන මෙනෙහි කරන්න තියෙනවා, කායනුපස්සනාව වඩන්න තියෙනවා. මම හිතන්නේ ඒකත් පොඩ්ඩක් සිහියේ තියාගෙන මේක විමසුවොත් මේවා තව ටිකක් පැහැදිලි වෙයි කියලා. තෙරුවන් සරණ.
තෙරුවන් සරණයි කොබ්බේ මහත්මයා. තව අපිට කාල වේලාව තියෙනවා තව දුරටත් සාකච්ඡා කරන්න. කලින් විතරට පුළුවන් අදහස් වලින් හෝ ප්‍රශ්න වලින් ඉක්තු වෙන්න. තෙරුවන් සරණයි.
මෙතන මේ දැන් සාමාන්‍ය මේ මගේ අදහස නැවත මම දමන්නේ මේ මෙතන කියවුණු දේවරුත් එක්ක සම්බන්ධයෙන්මයි මම හිතන්නේ. ඒ කියන්නේ දැන් ලෝකයාට කිසි දෙයක් නොදත් ලෝකයාට බුදුරජාණන් වහන්සේ දේශන මේ කයනුපස්සනාව මේ කියනවා කියන තැන එතන බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය කරන්න කියන්නේ ධර්මය අසපු උදවියට. ඒ කියන්නේ සතිපට්ඨානය ගැන ඒ කියන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ පළමෙනු පියවර තියෙන්නේ මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ බුද්ධාගමේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඒක නිසා ආත්මයක් නැහැයි කියන එක. එතකොට මට හිතෙනවා මෙතනින් වැඩියෙන්ම ඔය මේ බහිද්ධාව අත්‍යන්ත බහිද්ධාව මේක කියනකොට මම කල්පනා කරනවා මෙතනින් වැඩියෙන්ම සිදුවෙන්න ඕන මේ ලෝකයේ පෘථග්ජනය උනත් නුනත් මේ මෙතෙන්ට තමයි විශාල තමයි අවධානය යොමු වෙන්න ඕන කියන එක. ඒ කියන්නේ අපි කරන වැඩෙන් පිටින් ගත්තත් අතපිටින් ගත්තත් මේ කියන්නේ සිත විසුරවාගන්නේ නැතුව තමන්ට එන සිතුවිලි එන මේ හුස්ම කඳ දකින්න ඕන. සිත එකඟ කරගන්න ගමන්ම ඒකේ ඇතිවීම නැතිවීම දැක ගන්න ඕන කියන එකයි මගේ අදහස. දෙවොල් සමනයි.
ඔව් තෙරුවන් සරණයි. ඒ ඇතිවීම නැතිවීම ඔව් ඉදිරිපත් කරන්න අවශ්‍ය.
පස්සේ ආර්ය මහත්මයා කතා කරන්න ලැස්ති නැද්ද? ආර්ය මහත්මයා
අනේ කොල්ලගේ මට අර කොක්කලගේ මාත් නත් කර කලින් කීවර උදාහරණයක් මතක් කළේ මම හිතුවා ඔබතුමා සංකලින් සාකච්ඡා කරද්දී කිව්වා අපි අපි මේ පිටතර කටුවක් ඇතුලේ අපිට මේ හැම දෙයක්ම සිතෙන් දැනගන්න ලැබෙන්නේ මේ විතර කට්ටුව හරහා එන ইনফෝමේෂන් එකේ විතරයි කියලා. මේ අපේ අසකනාසය ඊළඟ දිව ශරීරයේ මේ කියන මේ ඒ ආයතන කියන්නේ මේ විතර කට්ටුව මතු පිට. එහෙමනම් මේ විතර කට්ටුව හරහා එන ইনফෝමේෂන් එකෙන් විතරයි අපි යමක් දැනගන්නේ කියලා. එතකොට දැන් මේ කායේ කායනපස්සේ විහෙරති කියන කොටත් එහෙමනම් අපි මේ භාවනාව කරනකොට අපි සිතෙන් දැනගන්න දැන් එළියේ ඉඳලා එන ইনফෝමේෂන් එකෙන් එන සීමිත ইনফෝමේෂන් එකෙන් පමණයි කියලා. එතකොට එහෙමනම් මෙතන ඔබතුමා අන්තිමට අහපු ප්‍රශ්නේ මේ නතකින්චි ලෝකේ උපාදේතිකින් දැනට එනකොට එහෙමනම් අපි එතෙන්දී මේ දිනුවතින් බලනනම් කරවෙන්න ඕන. එහෙමනම් මේ යතුලෙන් අපි මේ ලිමිටඩ් ইনফෝමේෂන් එකකින් අපි දැනගන්න දේ, ඒ කියන්නේ අර සංඥාවකින් පමණක් දැනගන්න දේ බාහිරට ගැට ගන්න නැතුව බාහිර නෙවෙයි මේක තියෙන්නේ. මේ ඇතුළෙම දැනගත්ත දේ තමයි අපි මේ මුලාවකින් ඒක බාහිරට ගැට ගන්න අපි දැනගත්තේ. අපිට ඇත්ත වශයෙන්ම බාහිරේ මොකද්ද තියෙන්නේ කියලා දැනගන්න බෑ. අපි මේ සංඥාවක් එක විරුද්ධවක් වෙනින් සංඥාවකින් පමණමයි අපි යමක් දැනගන්නේ. එමනම් බාහිරෙන් කියලා කිව්වට මේ කය ඇත්ත වශයෙන්ම අපි මේ ඇතුළෙන් දැනගත්ත මිසක් මේ බාහිර තියෙන දෙයක් නෙවෙයි. එහෙමනම් නැතිකින්චු ලෝකෙ බාහිරකින් තත්ත්වයට එනකොට අපිට ඒ නුවණ තියෙන්න ඕන. මේ අපි මේ සංඥාවකින් දැනගත් දෙයක් ওই බාහිරයට ගැට ගන්න නැතුව එම ගැට ගැසියොත් අපි නැවතත් පංච උපාදානස්කන්ධය ඇති කරනවා නේද කියන එක අදහස් මට පහළ ඒක කැමට එකතු කරන සුදුසුකම්.
ඔව් ඒ කියපු කරුණ හරියටම හරි. හැබැයි දැන් අර ඔබතුමාම ඉස්සෙල්ලා කිව්වා වගේ ඕක කෙනෙකුට තේරුම් ගන්න එකපාරට අමාරුයි. එතනට තමයි එන්න ඕන දැන නචකින්චි ලෝකේ උපාදීති. ඔය තව විදියට කිව්වොත් මේ විතර කටුව තමයි අපේ ආයතන 6. ඒතර මේ ආයතන 6න්ම අරන් දෙන්න පුළුවන් සංඥා මාත්‍රයක් විතරයි නේද? සංඥාවට මොකද්ද බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ? මිරිඟුව. ඒතර මේ මිරිඟුව දැකලා මිරිඟුව විදියට නොදැන එළියේ තියෙන රූප ගැන කතා කරන්න යෑමක් නේද මේ අපි කරලා තියෙන්නේ? එහෙම ඒ අවබෝධය එනකොට ඇත්තටම අර රූප ඉතුරු වෙන්නේ නැහැ. එකක්වත් උපාදාය කරන්න ඒ කටුවෙන් එළියේ රූප තියනවා කියන්න හරි නැහැ කියන්න හරි දෙකටම අපිට යෙදෙන්නේ නැහැ. මොකද රූප පිහිටන්නේ නැහැ. මිරිඟුවක් දැකලා හිතාගත්තු රූප නේද ඔය? ඔකම තව ටිකක් දැනෙන විදිහට තේරුම් ගන්න තමයි මම අර උපමාව කිව්වේ. වතුරට ඉබෙන බල්ලා එළියේ බල්ලෙක් ඉන්නවා කියලා දැඩිව විශ්වාස කරනවා. එතකොට ඒ විශ්වාස කිරීම තුල ඌට රූපයක් තියෙනවා. එතකොට අපිත් එළියේ රූප තියෙනවා කියලා දැඩිව විශ්වාස කළොත් අපට එතෙක් ඒ හේතු යෙදෙනකන් ඒ රූප තියෙනවා. හැබැයි ඔතන තේරුම් ගන්න ඕන ඒ හේතු යෙදෙනකන් තමයි ඒ රූප තිහිටන්නේ. එතන විශේෂයෙන් අවිද්‍යාවයි මුලාවයි. එතකොට ඒ හේතු යෙදුම් නැත්තම් ඔය කියන රූප ඉතුරු වෙයිද? එදාට අර නචකින්චි ලෝකේ උපාදීය මට්ටමක් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ අර අපේ ඉස්සෙල්ලා මහත්මිය අහපු ප්‍රශ්නෙට දැන් අපි ඉන්නේ ලෝකෙට අයිති මට්ටමේ ඉන්නවා කියන්නේ එළියේ රූප තියෙනවා කියලා බාර ගන්න මට්ටම. ඒක තමයි ලෝකෙට අයිති දෘෂ්ටිය. එතකොට එළියේ තියෙන රූප කිව්වහම එළියේ රූපක් තියෙනවා, අපේ ශරීර රූපෙත් තියෙනවා කියන මට්ටමේ තමයි අපි බාර අරන් තියෙන්නේ. හැබැයි ඕක ඇත්ත ඇති හැටි නෙවෙයි. ඒකයි අපි තේරුම් ගන්න ඕන. අපේ මුලාව මත හදාගත්තු ලෝකෙ ඊයෝවා තියෙන්නේ. එතකොට ඒ අවිද්‍යාව මුලාව යෙදෙනකන් තමයි ඒව තියෙන්නේ. ඉතින් ඒකේ ඔය මුලාවේ ඉන්න අයට තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. මුලාවෙන් මිදුණ අයට නෙවෙයි. එතකොට ඒ රූපවල තියෙන මුලාවෙන් මිදෙන්න විදිහක් තමයි මේ කායනුපස්සනාව කියන්නේ. එතකොට ඒ රූපයක් තියනවා කියලා පිළිගන්න මට්ටමේදී ಜಾති දෙකක් තියෙනවා. එකක් පූර්ව ප්‍රතිපදාව, එකක් කාර්ය ප්‍රතිපදාව. පූර්ව ප්‍රතිපදාවේදී අපි දෙන්නේ ඒකෙන් කරන්නේ තව මම මතක් කළොත් නීවරණ යටපත් කිරීම. මොකද අපේ ඇලීම් ගැටීම් කාමච්ඡන්ද ව්‍යාපාද වගේ ඒවා ගොඩක් බලවත් නම් එතනින් එහාට ධර්මයේ කිව්වට ඒවා ග්‍රහණය කරන්න බෑ, තේරෙන්නේ නෑ. එහෙනම් ඒවා යටපත් කරගන්න එක එක උපක්‍රම ටිකක් තියෙනවා. ඒක තමයි කායනුපස්සනාවේ පූර්ව ප්‍රතිපදාව. ඒ කියන්නේ ලෝකෙට අයිති මට්ටමින් මේවා තියෙනවා කියලා. හැබැයි ඒ තියෙන එකේ ලක්ෂණ ටිකක් බලන්න පුළුවන්. දැන් ශරීරේ තියෙනවා, ඒ ශරීරය හැදිලා තියෙන්නේ කෙස්ලොම් නියදත් සම්මස්නහර වලින් කියලා බලන්න පුළුවන්. ඒ බැලීමේ ප්‍රයෝජනයක් තියෙනවා. මොකද්ද තියෙන ප්‍රයෝජනේ? අපේ අර තද බල නීවරණ ටික යටපත් කරනවා. ඇලීම් ගැටීම් යටපත් කරනවා. ඒ නීවරණ යටපත් වුණ මනසට ඊළඟට මේ ආර්ය දැක්ම ඇති කරගන්න පුළුවන්. ආර්ය ප්‍රතිකදාවට එන්න පුළුවන්. එතකොට මේ තියෙන රූපේ වෙනස් වෙලා වෙනවා කියන අනිත්‍ය බැලීම උදව් වෙනවා. හැබැයි ඒක තේරුම් ගන්න ඕනේ ඔක ලෝකෙට අයිති අනිත්‍ය බැලීමක්, පූර්ව ප්‍රතිපදාව. ඊළඟට ආර්ය ප්‍රතිපදාවෙත් අනිත්‍යයක් තියෙනවා. ඒක තමයි ඉති රූපං, ඉති රූපස්ස සමුදය, ඉති රූපස්ස අත්තංගමෝ කියන එක. මං හිතන්නේ මේවා දීර්ඝව සාකච්ඡා කරලා තියෙනවා, පරණ ඒවා අහලා බලන්නත් පුළුවන්. නැත්නම් ගැටලු තියෙනා නම් අපිට ආයේ ආයේ විස්තර කරන්නත් පුළුවන්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කෝබර්ගේ මහත්මය. මම කියන්නේ අපි බොහොම හොඳින් ඒ කාරණා කටයුතු සාකච්ඡා කළා කියලා හිතනවා. තුස්මාත්මයා වෙලාව තත්ති කොහොමද?
ඔව්, අපි පොඩි 10ක් පරක් වෙලා පටන් ගත්තේ. ඒක නිසා මම හිතන්නේ අපි මෙතෙක් කතා කරපු නැති අය ඉන්නවා මෙතන. නිලන්ති මහත්මිය, සන්ධ්‍යා මහත්මිය, සුභද්‍ර මහත්මිය ඇයිට මේ ව්‍යවස්ථාව ප්‍රතිදෙමු.
මට ටිකක් අපහසුයි තේරුම් ගැනීමට. මොකද පෙර සාකච්ඡාවට මම හිටලා නැහැ, අහලා නැති නිසා ඒවා නැවත බලලා සම්බන්ධ වෙන්න ප්‍රශ්න අහන්න. තෙරුවන් සරණයි.
ඒ සන්ධ්‍යා මහත්මිය මම හිතන්නේ කිසි අදහසක් උපසිරිතේ.
තෙරුවන් සරණයි. මම තාම ආධුනිකයෙක්. ඉතින් මම මේ ධර්ම සාකච්ඡා හොඳට ශ්‍රවණය කරලා අධ්‍යයනය කරන දැඩි උත්සාහයක් දරනවා. මම හිතනවා මට ඒ අවබෝධය ගන්න පුළුවන් වෙයි කියලා. තව ටිකක් ධර්ම සාකච්ඡා අහලා මේ නුවණ දියුණු කරගත්තා. පස්සේ මම ප්‍රශ්න තියුණා තහන්න. තෙරුවන් සරණයි.
මොකද මේ ડોක්ටර් කමල් මහත්මිය
සරණයි. අත්වසේ මට ඒ ගැන අහන්න දෙයක් නෑ. මට මේක කියන්න පුළුවන්. දැන් අත්වසේ දරාගෙන යන හැටියට මේ රූප සේරම සිත සිතත් එක්ක උපය කරනකොට පිටස්තරයි. අපි ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලා පටන් ගත්තේ ඇඟෙන් පිටස්තර දේවල් රූප. එතකොට ඇඟට ඇතුළත තියෙන රූප ගත්තා. අනික් ගමන මේ රූප සේරම සිතට කම්පයා කරනකොට එළියේ. ඒක තමයි දැන් අර ස්පර්ශයකින්නේ අපි දැනගන්නේ අර අර නෝන මාත්‍යා කිව්වාගේ අපි මේ සේරමේ දැනගන්නේ ස්පර්ශයකින්. එතන තමයි මේ සේරම සිද්ධ වෙන්නේ. ඒ ස්පර්ශයේ විඥානය කරන්නේ එළිය තියෙන දේ පෙන්වනවා හැම වෙලාවෙම. ඉතින් ඒකෙන් තමයි පිටස්සරකේ බාහිර දේකුයි අභ්‍යන්තර දේකුයි තියාගෙන හිටියේ. නමුත් මේක අපේ හිත දිනුවේගෙන යනකොට මාත්‍යා කිව්වා වගේ අපි පටන් ගන්න දැන් අපි සේරම පුත්ත්ඥන්න අය අපි මේක පටන් ගන්නකොට මේ තත්ත්වේ ඉන්නේ. හැබැයි ටික ටික යනකොට අරක තේරෙන්න පටන් ගන්නවා. එතකොට අපිට තේරෙනවා අර මේ ආර්මාත්‍ය කියාගේ මේක ඇයි මේ අපේ හිතෙන් නේද මේ සේරම හදාගෙන ඉන්නේ. එතකොට සිත තියෙන ඇතුලේ සිත විතරයි ඇතුලේ තියෙන්නේ අනේ සේරම පිට. මම කියනක තේරුණක් දන්නේ හරිද නැහැ මේ කොගලේ මහත්තයාගෙන් තමයි අහන්නේ.
අපි ආසනසේ කොබලමාත්‍රියම නිසංක මාත්‍ය මෙතන තුමයි චන්දිම චන්දරෙක්ට කතා කරන්නේ නැත් විතරට චන්දරට මගේ තනි කතා කරපු අවස්ථාවක් නැහැ. අපි අම්ම සම්බන්ධයෙන් නම් අම්මට යමක් ප්‍රශ්නයක් තියෙනවද?
ප්‍රශ්නයක් නම් නැහැ පුතේ. බොහොම හොඳට මම මේ අර මහත් සබ්දි බට්ටාන සුදුසේ බල බල තමයි ඒක අරන් තුන්නේ තෝකට. ඉතින් බොහොම හොඳට වැටුණා. බොහොම පින් ඔය සාකච්ඡාවට සහභාගී වෙන හැම දෙනාටම තරන්ත අප්‍රමාණ බුදුගුණ බලයෙන් විගහත් විස්පීජස විගසම ඥාන අවබෝධය ඇවිල්ලා හොඳ අවබෝධයක් ලැබෙන්න ඕන මේ මහා සතිපට්ඨාන සූත්‍රය ගැන කියලා මම ඉතාම සන්තෝෂයෙන් කියනවා. මම බොහොම පින් ඔය හැමෝටම
සද් බොහොම පින්. හොඳයි මම හිතන්නේ තුසමාත්ම අපි හැමෝටම අවස්ථාව ලැබුණා තමන්ගේ මොන හරි යම් කිසි ප්‍රශ්නයක් ගැටලුවක් එහෙමත් නැත්නම් අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නට. අදත් විශේෂයෙන්ම බොහොම හොඳ කියන්නේ අපි කවුරුත් පහේ පාවිච්චි කරන කියන භාවනාවට උපයෝගී කර ගන්නා සූත්‍රයක්ම මාතෘකාවට ගැනීම ගැන මම හිතන අපි ඔබගේ මාර්ගයෙන් ඉතාමත් කෘතවේදී වෙන්න ඕන.
ඊට පස්සේ ඔබතුමා කියපු ආකාරයට 11 ආකාරයකට බලන්න ඉන්නේ. ඒ කියන්නේ අපිට විදර්ශන වඩන්න ඉන්නේ. එතකොට මේ කියන මට්ටම තියෙන්නේ අර ඒ කියන්නේ ධ්‍යාන මට්ටමද? ඒ කියන්නේ අපි විතක්ක ਵਿਚාර කියන මට්ටමේ මේක කරන්නේ කොහොමද? උස්මරල්ල දිහා බලන් ඉන්න අපි ඒක සංසිඳුනේ පස්සේ හිත බොහොම නිසල බාහමක් වෙනවා. මේ අවස්ථාව කොච්චර හරි පැහැදිලි කරන්න කොපමණ මට අවසානයෙන් තේරුම් ගන්න.
ඔව් මේක කෙටියෙන් පැහැදිලි කරන්න අමාරුයි. ඒකයි මම කිව්වේ අපි ඒව ගැන වෙන වෙනම කතා කරමු ආනාපාන සතිය වඩනකොට. මම මේ මගේ අර ravi.harimaga.com එකේ තියෙනවා ආනාපාන සතිය වඩන හැටි විදර්ශනය සඳහා කියලා සාකච්ඡා කිහිපයක්. ඒවයි අපි දීර්ඝව විස්තර කරනවා මේ ආනාපාන සතියෙන් කොහොමද විදර්ශනය කරන්නේ. අපි සාමාන්‍යයෙන් ආනාපාන සතිය වැඩුවට උතන සමතයක් වැඩෙනවා මිසක් විදර්ශනය පැත්ත මේ ආර්ය දර්ශනය එන විදිහට විදර්ශනය කරන හැටි ගැන ටිකක් අවබෝධයක් ගන්න ඕනේ. ඒ සඳහා තමයි ඇත්තටම මම මේ සාකච්ඡාව ගෙනියන්න බලාපොරොත්තු වුණේ. අපි තව ඉස්සරහට ආයේ දවසක මේක කතා කරමු. ඉතින් මේක මම අර ආනාපාන සතියෙන්ම මේක කොහොමද බලන්නේ කියන එකට වඩා දැන් මෙතන මම උත්සාහ කළේ මේකේ ප්‍රතිඵලය වෙන්න ඕන මොකද්ද මේ භාවනාව වැඩුවහම අර රූපය පිරිසිඳ දැකීම තුලින් එන්න ඕන මොන වගේ මට්ටමකටද කියන ඒ අවබෝධෙත් ඇති කරගෙන භාවනාවක් වැඩුවොත් මං හිතනවා ඒවයි ප්‍රතිඵල මේ වැඩි වෙයි කියලා. එතෙන්දී මං මේ තවත් පොඩි දෙයක් කියන්නම් ඔයගලන්ට තේරුම් ගන්න පහසු වෙන්න. අපි දැන් රූපයේ ඉඳන් රූපයෙන් මිදීම දක්වානේ ඔය කතා කරගෙන ආවේ. ඔකේ අනිත් පැත්තත් හිතලා බලන්න රූපයට අහු නොවන මට්ටමක ඉඳන් අපි රූපය ඇති කරනකම් වගේ අනිත් පැත්තට බැලුවොත් මේක තව පැත්තකින් පේනවා. දැන් එක පැත්තකින් තේරුම් ගන්න අපි රූපයට අහු වෙන්නේ අපේ මුලාව මතමයි, අවිද්‍යාව මතමයි. එතකොට මුලාවෙන් රූපයක් බාර ගත්තට පස්සේ සිද්ධ වෙන්නේ මොකක්ද? දැන් වතුරේ ඉන්න බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා බාර ගත්තට පස්සේ වෙන්නේ මොකක්ද? ඒ නැත්නම් අපි අපේ හිතෙන් හදන රූපයක් එළියේ තියනවා කියලා බාර ගැනීම, නැත්නම් දෘෂ්ටිගත වීම, එහෙම නැත්නම් රූප උපාදාන කිරීම. ඒ රූපය එහෙම්මමයි කියලා බාර ගත්තට පස්සේ ඔය රූපේ තමයි අපි බෙදන්නේ 11 ආකාරයට. දැන් තව විදිහට ඔය රූපේ තමයි අපි අජ්ජත්ත කියලා බෙදන්නේ, නැත්නම් බහිද්ද කියලා බෙදන්නේ. ඔය රූපෙම තමයි අපි මේක දුර රූපයක් හරි ළඟ රූපයක් කියලා හරි වර්ග කරන්නේ. ඔය රූපෙම තමයි අපි මේක හීන රූපයක් ප්‍රනීත රූපයක් කියලා වර්ග කරන්නේ. වගේ අර 11 ආකාරයට දාලා බලන්න පුළුවන්. මේ 11 ආකාරයකට අහු වෙන්නේ රූපයක් බාර ගැනීම තුල නේද? එතකොට ඒ බාරගත්තු රූපය හැදිලා තියෙන්නේ කොහමද? අරවා මේවා විමසන එක, බාහිරින් හේතු හොයන එක පූර්ව ප්‍රතිපදාව. ඔය රූපය බාරගත්තේ මේ ආයතන මුලාවකින් නේද? මේ මුලාව යෙදුම් නැත්නම් ඔය රූපේ පිහිටයිද කියලා බලන එක ආර්ය ප්‍රතිපදාව. එතකොට ආර්ය ප්‍රතිපදාවේ තමයි රූපේ ඉක්මවාන දැක්මකට එන්නේ. මේ පූර්ව ප්‍රතිපදාවේදී රූපේ තියෙන කෙලෙස් යටපත් කිරීමක් විතරයි වෙන්නේ කියන අන්න ඒ අදහසිනුත් මේක ටිකක් හිතලා බලන්න. ඔක ඕන රූපයකට, හුස්ම කියන රූපෙටත් ওই කතාවම දාන්න පුළුවන්. හුස්ම කියන එක අපි බාර ගත්තට පස්සේ ඕක ලෝකෙට ආйти. හැබැයි හුස්ම තියෙනවා කියලා දැනගත්තේ කොහොමද කියලා ආයතන මට්ටමකින් බැලුවොත් හුස්මය ඉක්මවා යන්නේ යෑමේ දර්ශනය ඇති කරගන්න පුළුවන්. පෙරුවන් සරණ.
ඔබින් කොබේක මාත සමාජ්‍යාත්මක ඔබතුමාට බාධා කරාට එනම් ඔබතුමාට පුළුවන් සාකච්ඡා අවසන් කරන්න අවසානයේ මේ චිත්‍ර රාජවක් සමාපිලි ඔබෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා.
හොඳයි, පෙරුවන් සරණයි. බොහොම පින් කොබේක මාතේ වගේම අදත් කලින් කිව්වා වගේ තමත්ම විශේෂ කරුණු කීපයක් මතක් කරලා තමයි අපි සාකච්ඡාව නිමවටපත් කරන්නත් යන්නේ. අත වශයෙන්ම අපි සාමාන්‍යයෙන් ගතානුගතිකව සූත්‍ර දේශනා අධ්‍යා බලීමත් ඒ වගේම ඒ කරුණු අවබෝධ කිරීමට පහස ගැනීමටත් වඩා මේ සාකච්ඡාවේදී විශේෂයෙන් කොකල්ගේ මාත්මය සම්බන්ධයෙන් සාකච්ඡාවේදී අපි ඇත්තටම ඒ ගැන විමසීමක් කරලා විචාරයක් කරලා ඒ වගේම විමර්ශාවක් කරලා ඒ කරුණු අපිට තේරෙන මට්ටමින් නැත්නම් තේරුම් ගත යුතු මට්ටමින් කතා කරන්න අපි උත්සාහ ගන්න බවක් පේනවා. ඒක බොහොම සතුටට කාරණයක්. ඉතින් ඒකත් සඳහන් කරමින් කාල වේලාව අනුවත් බලමින් බලන විට අපි ගොඩක් පැය දෙක කාලයක් ඉක්මනින් තියෙනවා. එහෙමනම් මම ඉතාමත් ගෞරවයෙන් චිත්‍ර රාජපක්ෂ මහත්මියට යොමු වෙනවා අද සාකච්ඡාව නිමා කරන්න කියලා. ඉන්න අනතුරුව කොග්ගලගේ මහත්මයාට යමක් වචනයක් කියන්න තියෙනවා නම් කියලා සාකච්ඡාව නිමා කරමු. හොඳයි ශ්‍රී චිත්‍ර රාජපක්ෂ මහත්මිය, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි හැම දිනාටම. මම හිතන්නේ සාකච්ඡාව ඉතාමත්ම හොඳින් කෙරුණා. අපි මොකද්ද දැකිය යුත්තේ කියන එක, අපේ දර්ශනේ විය යුත්තේ මොකද්ද කියන එක මම හිතන හොඳටම පැහැදිලි වුණා කියලා. ඉතින් කොග්ගලගේ මහත්මයාටත් ඒ පැහැදිලි කිරීම සම්බන්ධයෙන් එකතු වුණ සෑම කල්යාණ මිත්‍රයෙකුටමත් කෘතඥතාවය පළ කරනවා. ඒ වගේම මේ අවස්ථාවල් මේ විදිහට ලබා ගැනීම, මෙතන සාකච්ඡාව සිදු වුණාට මේ දර්ශනය තවදුරටත් මේ අපේ මනසේ තියෙන මේ අමතක වීම ඉතාම ශීඝ්‍රයෙන්ම සිදුවෙන නිසා මේ සම්බන්ධව දැන්ම මේ මොහොතේ ඉඳලම තවදුරටත් මේ කියපු දේවල් තමා තුළින්ම දැකලා මේ මනස තුළ ඇතිවෙන මේ සිද්ධිය තමන්ට තහවුරු වෙන තුරුම දැකීම ඉතාම අවශ්‍යයි කියලා හිතෙනවා. ඒකත් එකතු කරමින් හැම දිනාටම කෘතඥතාව පළ කරන තුෂ්ට මහත්ම, ජයන්ත මහත්මයා, ඒ වගේම අපේ ධර්මකසනීපෙන් පසුන අපේ දලුවත් මහත්මයා අමතක කරන්න හොඳ නැහැ. එතුමා නිසයි අපි මේ විදිහට
මේ දේවල් කරගෙන යන්නේ හැම දිනාගම යම් කිසි කුසල යම් ප්‍රස් කරගත්ත නම් මේ වෙනි සාකච්ඡාවකින් අපි එතුමාට මේ දේවල් අනුමෝදන් කළා. එතුමාගේ තියෙන අසනීප තත්ත්වය ඉතාම ඉක්මනින් දුර වේවා කියලා හැම දිනාම ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි.
කොගලිය
මහත්මයාට අවසාන වශයෙන් අපි යොමු වෙමු සාකච්ඡාව නිමා කරන්න. කොගලිය මහත්මයා, හොඳයි. මම හිතන්නේ ඉතින් මේ කියපු දේවල් තමයි ආය ආය මෙනෙහි කරන්න නැවත කියන්න තියෙන්නේ. අර චිත්‍ර මහත්මිය කිව්වා වගේ අපි සේරම මම හිතන්නේ විශාල උසල් සම්භාරයක් රැස් කළා මේ සාකච්ඡාවේදී. ඒ සේරම අපි දලුවත්ත මහත්තයට අනුමෝදන් වෙලා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. හොඳ, තෙරුවන් සරණයි.
අවසාන වශයෙන් මම හිතන්නේ ලබන සතිය අපිට සම්බන්ධ වෙන නියමිත